ගරු සඳරුවන් මදරසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මූලාසන අරුඩු මන්ත්‍රීතුමනි. 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ සංශෝධන ඉදිරිපත් කරන මොහොතේ යම් අදහස් කීපයක් දැක්වීමට කාලය වෙන් කිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අද වන විට අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල් තාක්ෂණය අතින් විශාල ලෙස ඉදිරියට ගිහිලා තියෙනවා. ඒක චාන්ද්‍රිකා තාක්ෂණය වෙන්න පුළුවන්, ඒක පරිගණක තාක්ෂණය වෙන්න පුළුවන්, ඒක AI තාක්ෂණය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් data science වෙන්න පුළුවන්. මේ හැම අංශයකින්ම විශාල පිමි ලෝකයේ රටවල් බොහොමයක් පැනලා තියෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලයේ වශයෙන් බොහෝ රටවල් ඩිජිටල්කරණය වූ ආර්ථිකයකට හිමිකම් කියනවා. තවත් සමහර රටවල් තමගේ ආර්ථිකය ඩිජිටලයිස් කරමින් ඉන්නවා. ඒක අවුරුද්දකින් දෙකකින් ඒ රටවල් ලබා ගන්නපු ජයග්‍රහණයක් නෙමෙයි. දශක ගාණක් තිස්සේ ඒගොල්ලොන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්ති, ලෝකයේ නව ප්‍රවණතා එක්ක කරපු අධ්‍යයනයන් වල ප්‍රතිඵලයන්, මේ සියල්ලගේ අවසන් ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඒ රටවල්ේ ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒක වසර දශක ගානක ක්‍රියාන්විතයක ප්‍රතිඵලයක්. හැබැයි අපේ රටේ තත්ත්වය මොකද්ද? අපේ රටේ මෙච්චර කාලයක් හිටපු පාලකයෝ ලෝකේ අනාගත ප්‍රවණතාවයන් දිහා බලලා රටේ සංවර්ධනය ඒ දිශානතින් වලට යොමු කරේ නැහැ. ඒ වගේම අපි ලෝකෙත් එක්ක තාක්ෂණයෙන් ඉස්සරහට ගියේ නැහැ. ලෝකේ වේගයෙන් ඉස්සරහට යද්දී අපි ඒ පිටිපස්සෙන් ඉබිගමනෙන් හිමින් හිමින් ගියා. අපි නව ප්‍රවණතාවයන්ට ඉඩක් දුන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරේ මොකද්ද? ගරු මූලාසන අරුණ මාත්‍යතුමනි, ඔබ දන්නවා ලෝකේ රටවල් ඉතාම කුඩා මුදුර්කාංග ඇතුළට විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරා. අපේ රටේ පාලකයෝ දත්ත එකතු කරන්න විශාල ගොඩනැගිලි හැදුවා. ගොඩනැගිලි වලිනුත් හොරා කෑවා. ලෝකේ රටවල් කුඩා කාලේ ඉඳලා තමන්ගේ දරුවන්ට පරිගණක තාක්ෂණය ඉගැන්නුවා, AI තාක්ෂණය ඉගැන්නුවා, නව ප්‍රවණතා පිළිබඳ දැනුමක් ලබා දුන්නා. හැබැයි අපේ රටවල් අඩුම තරමේ තියෙන පාසල් පද්ධතියෙන් 50%කටවත් පරිගණක තාක්ෂණය ලබා දෙන්න අසමත් වුණා. ඒ වෙනුවට අපි පසුගිය දශකෙදිකම් බැලුවොතින් විඝටනකාරී බැලුම් යැව්වා, චන්ද්‍රිකා අහසට යැව්වා. මම එක උපුටා ගැනීමක් කරන්නම්. 2012 වගේ කාලේ දැන් උදේවරුවේ කතා කරපු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ආණ්ඩුවට අවශ්‍ය නම් උපදෙස් දෙන්නම් කියලා කිව්වා. මම මේ උපුටා ගැනීමක් කරනවා 2012 නොවැම්බර් මාස 18 වෙනිදා ඉරිදා ලංකාදීප පත්තරේ. මේක තියෙනවා සිරස්තලයේ විදිහට. තියෙන මම ලංකාවේ පළමු අජටාකාශගාමියා වෙනවා. ඒක තියෙනවා මෙහෙම. ශ්‍රී ලංකාවේ බිහිවන පළමු අජටාකාශගාමියා වීපි ඓතිහාසික වාර්තාව අභියසි සිටින රෝහිත සමග මේ කතා බහය සම්බන්ධයෙන්. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ, ඒ අනුව ඔහු තෝරාගෙන තිබෙන්නේ භූමියයි. යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධාරියෙක්, ඒ අනුව ඔහු තෝරාගෙන තිබෙන්නේ මුහුදයි. රෝහිත රාජපක්ෂ වැදගත් වන්නේ ඒ පසුබිමේය. ඒ කියන්නේ මුහුදයි ගොඩබිමයි දෙක මේකොල්ලෝ තෝරගෙන තියෙනවා. අයියලා දෙන්න මේ භූමියත් මුහුදත් තෝරාගෙන තිබියදී රෝහිත තෝරාගෙන තිබෙන්නේ අහසයි. ඒ කියන්නේ එක පවුලක් මුහුදයි ගොඩබිමයි අහසයි තුනම තෝරගෙන. ඒක තවදුරටත් කියනවා මෙහෙම, 22 වෙනිදා තියෙන ගුවන්ගත කිරීම චීනයේ සමාගමක් හා ලංකාවේ සමාගමක් ඒකාබද්ධවයි කරන්නේ. ලංකාවේ සුප්‍රීම් සැට් කියන සමාගමට මේ චන්ද්‍රිකාවේ අයිතියෙන් භාගයට වැඩි ප්‍රමාණයක් තියෙනවා. අනිත් සමාගම ඩයින් ග්‍රේට් වෝල් කියන සමාගමයි. මේක වැඩි හරියක අයිතිය තිබෙන්නේ අපිට නිසා චන්ද්‍රිකාවේ නම අයිති අපටයි. ඒ අනුව අපි සුප්‍රීම් සැට් 1 ලෙස මේක නම් කරා. චීනයේ වීහන් කියලා සයිට් එකක් තියෙනවා, ඒක තමයි මේක කරන්නේ. මේ අපේ රටේ පාලකයෝ කෝටි ගණන් සල්ලි වියදම් කරපු විදිය නිෂ්ඵල විදියට වියදම් කරා. අපි රජය ආවට පස්සේ මාස 6 ඇතුළත රජයේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් අපි හඳුන්වලා දුන්නා. ඔබ දන්නවා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඊළඟට ග්‍රාමීය දුප්පත් බව තුරන් කිරීමේ වැඩසටහන, ඊළඟ වැඩසටහන තමයි රට ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන. ඒ කියන්නේ මේ ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් රටේ මේ රජයේ වැඩපිළිවෙලේ සැලකුවුත් කොටසක් වෙන් කරන්න මේ රජයේ මැදිහත් වෙලා තියෙන ආරම්භය ඉඳලා. විශේෂයෙන්ම අපි අපේ දත්ත විවිධ අයුරින් එළියට ලබා දීම් කරනවා. ඒක රෝහල්ගත වීමකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook, WhatsApp, Instagram වගේ ඇප් එකක් භාවිතා කරන එකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය ආයතනයකට, පෞද්ගලික ආයතනයකට ගිහිල්ලා අපි යම් කටයුත්තක් කරන අවස්ථාවකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ලෝක ආරක්ෂිත කලාපයකට ගියොත් විශේෂයෙන්ම බයෝමෙට්‍රික් ඩෙන්ටිෆිකේෂන් අපි ඇස් බලනවා, අපි ෆින්ගර් ප්‍රින්ට් බලනවා. ඔය විදිහට අපි අපේ දත්ත බොහෝ අයුරින් එළියට ලබා දීම කරනවා. හැබැයි අපි මේ විදිහට දත්ත එළියට ලබා දුන්නට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ගරු මූලාසනාරුණ මන්ත්‍රීතුමනි, මේ දත්තවල ආරක්ෂාව අපිට තහවුරුයිද නැද්ද කියන කාරණේ. විශේෂයෙන්ම අපිට ඕනෑතරම් පුවත් අසන්නට ලැබිලා තියෙනවා දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන්. එකක් තමයි අපි ලබා දෙන දත්ත අනවසරයෙන් එළියට ලබා ගන්නවා සමහර. ඒ ලබාගෙන පුද්ගලින්ට තර්ජනය කරනවා. සමහරට අපේ දත්ත වෙනත් පුද්ගලින් මගින් එළියට යනවා. ඊළඟට පරිගණක පද්ධති අකර්මණ්‍ය කරනවා. ඔය විදිහට අකර්මණ්‍ය කරලා පරිගණක පද්ධතියක් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න මුදල් ඉල්ලනවා. දැන් මෙවැනි තත්ත්වයක් නිසා ගොඩක් දුරට මේ සයිබර් අවකාශය පිළිබඳව අවිනිශ්චිතතාවයක් තමයි බොහෝ දෙනා අතර ඇති වී තිබෙන්නේ. මේ අවිනිශ්චිතතාවය විසින්ම මේ අවකාශය සඳහා පුද්ගලින් යොමු වීමේ විශාල අඩුවක් ඇති කරලා තිබෙනවා. ඒ හින්දා මේ සයිබර් අවකාශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යම් ආරක්ෂණ පද්ධතියක් පනත් කෙටුම්පත් ගැනීම ඉතාම වැදගත් කර සලකනවා.
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. ඒ වගේම පාලනයක් අසමත් වුණොතින් මේ ආරක්ෂාව ඇති කරන්න අපි රටක් විදියට එකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ ආරක්ෂාව සම්බන්ධ තොරතුරු එළියට ගියොතින් අනිත් පැත්තෙන් ආර්ථික වර්ධනයට බාධාවක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් මහජනයා අලුත් සංස්කෘතින් එක්ක මුහුවීමේදී ඇතිවන බිය බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඩිජිටල් තාක්ෂණය ගැන විශ්වාසය විශාල වශයෙන් පළුදුවීමක් මේ තුලින් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ 2022 අංක 9 දලන පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ගෙනීම ඉතාම වැදගත් සංදිස්ථානයක්. දකුණු ආසියාවේ පළමුවරට මේක ගෙනීම අපි සංදිස්ථානීය මේ වශයෙන් ලැබූ ජයග්‍රහණයක්. ඒ වගේම මෙය යුරෝපීය සංගමේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ නියාමනයන්ගේ ආභාෂය ලැබලත් තියෙනවා. එහෙනම් අපි හිතනවා මේ පනත තුළින් විවිධ ගණදුන සහ සංනිවේදනයේ නියැලී සිටින ඒ දත්ත දායකයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අවශ්‍ය නියාමනයට ක්‍රමවේදයක් හැදෙනවා. ඒ වගේම ඩිජිටල් ආර්ථිකයක් තුළ නවෝත්පාදනය හා සංවර්ධන සඳහා පහසුකම් සැලසීමක් මේ පනත තුළින් සිද්ධ වෙනවා. ඒ වගේම මෙම පනත රාජ්‍ය ආයතන, ඒ වගේම පෞද්ගලික ආයතන යන දෙයන්ශයෙන්ම සේවා සැපීමට හැකිවන ආකාරයට බලපෑමක් දත්ත දායකයන්ට ඇති කරනවා. ඊටත් වඩා විශේෂ දෙයක් තියෙනවා ගරු මූලාසනාරුද්ධ මන්ත්‍රීතුමනි. දත්ත සම්බන්ධ වැරදි භාවිතාව තුළින් දඩුවන් ලබා දීමේ ක්‍රමවේදයකුත් මේ පනත ඇතුළේ තිබෙනවා. ඒ හින්දා අපි හිතනවා අපේ රට ලෝකෙත් එක්ක ඉස්සරහට යනකොට අලුත් ප්‍රවණතාවලට මේ පනත බෙහෙවින් ඉවහල් වෙයි කියලා. අපි දන්නවා ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන මාර්ගය පහසු මාර්ගයක් නෙමෙයි.
ඔබතුමාගේ කාලය අවසන්යි ගරු මන්ත්‍රීතුමනි.
අප්‍රතිහිකින් අවසන් කරනවා මන්ත්‍රීතුමනි. ඩිජිටල් ශ්‍රම බලකායක් ගොඩනැගීම දුෂ්කරයි. AI තාක්ෂණය උපයෝගී කර ගැනීම දුෂ්කරයි. ඒ වගේම අපේ දරුවන් අතර පරිගණක තාක්ෂණය ප්‍රචලිත කිරීම ඉතාම දුෂ්කරයි. නමුත් මේ අභියෝගය තමයි අපේ රජය බාරගෙන තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ අභියෝග ජය අරගෙන ජන ජීවිතය වැඩි දියුණු කරන්න, ඒ වගේම මේ අසමානතාවය දුර කරන්න, ඒ වගේම තිරතාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා මේ පනත මේ රජයට ඉවහල් වෙයි කියලා. බොහොම ස්තුතියි.